අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ රුහුණු ගුරු ගෙදර පාඩම් මාලාවේ තවත් එක් පාඩම් කොටසක් සමගින්. අද පාඩම ඉදිරිපත් කරන්නේ ගාල්ල හිනිදුම මල්ලිකා විද්‍යාලයේ කැලුම් ප්‍රියදර්ශන ගුරුතුමා. අද ඔබත් එක්ක එකතු වන මම ගාල්ල වල්පල ගුණතිලක කණ්ඩු විදුහලේ චත්‍රිකා ලියනගමගේ. හොඳයි, අද අපි පාඩමට සම්බන්ධ වෙන්න කලින් ඔයාලගේ 11 වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පෙළ පොතයි රුහුණු ගුරු ගෙදර පාඩම් සංගරාව අන්න ඒකයි කොලයක් පෑනක් එහෙම අතර ගන්නකෝ. හොඳයි, අපි පාඩමට පිවිසෙන්න කලින්ම මෙන්න මේ පුංචි දෙපස් ඛණ්ඩය සවන් දීලා බලමුකෝ. අහලා බලන්නකෝ මොකද්ද මේ දෙන්නට වෙලා තියෙන්නේ කියලා.
චතුර නේ බලන්නකෝ, මගේ කම්පියුටර් එකෙන් ළඟදී ඉඳලා වැඩක් කරගන්නම බෑනේ.
ඉරුවන් මොකද ඒකට වෙලා තියෙන්නේ?
අනේ මන්ද කම්පියුටර් එක ඔන් වෙන්නත් පැය භාගයක් විතර යනවා. මොනවා හරි ෆයිල් එකක් ඕපන් කළා වැඩක් කරගන්න හැදුවත් සෑහෙන වෙලාවක් යනවා.
අයියෝ, එහෙනම් මං හිතන්නේ මොකක් හරි වෛරස් එකක්වත් ඇවිද්දන්නේ නැහැ.
ඇයි වෛරස් ආව මෙහෙම වෙනවද?
මොකෝ හිනාවෙන්නේ, වෛරස් ආව මෙහෙම වෙනව? ඔය සමහර වෛරස් වර්ග ආවම කම්පියුටර් එක ඉවරටම ඉවරයි. ආයෙත්ින් ගොඩ ගන්නම බොරු. ඉතින් ආයෙත් මුකුත් වැඩක් කරගන්නම බෑ.
ආපුයි දෙයනේ, එහෙම දෙයක්ද දන්නේ. එහෙනම් වෛරස් ඉන්න මම පෙන් ඩ්‍රයිව් එකක් ගහුවේ නෑ නේ මැෂින් එකට.
පෙන් වලින් විතරක් නෙමෙයි රුවන් වෛරස් යන්නේ.
එහෙනම්
තව ඕන තරම් ක්‍රම තියෙනවා. ඔය හානිකර ඒවා කම්පියුටර් එකට එන්න පුළුවන් විදි ඔයා ළඟදි මොන හරි ඩවුන්ලෝඩ් කරාද?
මතක නෑනේ.
හොඳට මතක් කරලා බලන්න හොඳට.
ආ හරිනේ, මම මේ ළඟදී අලුත් සොෆ්ට්වෙයාර් එකක් දැකලා ඒක ඩවුන්ලෝඩ් කරා තමයි. ඒත් ඒක හරියට වැඩ කරේ නෑනේ.
ආ එහෙනම් හරි, මම කිව්ව දේ හරිනේ. ඊයේදී තමා වෙන්නේ නැත්තේ.
ඒක තමයි. මට ඕක හිතුනේ නෑනේ. මම හිතුවේ වෛරස් එන්නේ පෙන් වලින් විතරයි කියලා. දැන් කොහොමද චතුර මම මේක හදාගන්නේ?
හරි 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 හරි. ඔයා එච්චර කනගාටු වෙන්නේ පාරුවන්. අපි ICT සර් කෙනෙක් ඉන්නවා. අපි සර්ගෙන් අහලා බලමු. මොකක් හරි සර් ගැන අනිවාර්යෙන් විසඳුමක් තියෙයි.
හරි, එහෙනම් යංකු සර් ගාවට.
හරි, අපි යං.
දුවල පුතාලා හොඳින් මේ දෙවස් ඛණ්ඩයට ඇහුම්කන් දෙන්නේ නැති කියලා හිතනවා. මොනව ගැනද යාළුවෝ දෙන්න කතා වුණේ කියලා කියන්න බලන්න.
එක යාළුවෙක්ගේ කම්පියුටර් එකක් වැඩ කරගන්න බෑ කියලා නම් කිව්වා. ඔන් වෙන්න ගොඩක් වෙලා යනවලු. ඒ නිසා අනිත් යාළුවෝ කියනවා කම්පියුටර් එකට වෛරස් එකක් ගිහිල්ලා වෙන්න ඇතිලු. එහෙම තමයි මට ඇහුනේ නා.
ගොඩක් හොඳට අවධානයෙන් අහන් ඉඳලා තියෙනවා. මේ වගේ සිදුවීම් වලට අපේ දුවල පුතාලත් මුහුණ දීලා ඇති. ගොඩක් වෙලාවට අපි පරිගණක භාවිතා කරනකොට මේ වගේ පරිගණක වැඩ කරන්නේ ගොඩාක් හෙමින්. ඔන් වෙන්න, ඕෆ් වෙන්න ගොඩාක් වෙලා ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අපේ පරිගණකේ අරන් තියපු ෆයිල් එහෙම මුකුත් නැහැ. අපිට මතකයි තිබ්බ වගේ කම්පියුටර් එකේ නැහැ. හැබැයි පේන්නම නැහැ. තවත් වෙලාවකට තියෙන ෆයිල් අපිට ඕපන් කරගන්න බැරි වෙනවා. කොච්චර උත්සාහ කරත් අපිට කියන්නේ ඒක කම්පියුටර් එකෙන් ඕපන් කරන්න බෑ කියලා. එහෙම දේවල් ඔයාලටත් වෙලා තියෙනව නේද?
අනේ ඔව් සර්, මටත් එහෙම වෙලා තියෙනවා. දවසක් මම යාළුවෙක්ගේ කම්පියුටර් එකෙන් සින්දු වගයක් අරගෙන ආවා පෙන් එකට. හැබැයි මගේ කම්පියුටර් එකට පෙන් එක ගැහුවාම පෙන් එකේ වැඩ කරනවා කියලා පේනවා. නමුත් සින්දු ප්ලේ කරන්න බෑ.
අන්න හරි. ඔයාටත් ඒ අත්දැකීම මං හිතන්නේ ලැබිලා තියෙනවා වගේ. අන්න ඒක තමයි මෙන්න මේ වගේ අපේ පරිගණකයට හානි කරන වැඩසටහන් රාශියක්ම තියෙනවා. ඒ දේවල් නිසා තමයි පරිගණකයට මේ විදියට වැඩ කරන්නේ. අපි ඒව හඳුන්වනවා හානිකර මෘදුකාංග. නැත්තම් අපි ඒව හඳුන්වනවා තවත් නමකින් අනිෂ්ඨ මෘදුකාංග කියලා.
එතකොට සර් අපි වෛරස් කියන්නේත් ඒවට නේද?
මේකයි පුතේ. අපි ගොඩක් වෙලාවට වෛරස් කියලා පොදුවේ හැඳින්නුවට වෛරස් කියන්නේ මෙන්න මේ හානිකර මෘදුකාංග වලින් එක වර්ගයක් විතරයි. මේට අමතරව හානිකර මෘදුකාංග රාශියක්ම තියෙනවා.
ඒ මොනවද සර්? ඒ
ගොඩක් තියෙනවා පුතේ. ඉතින් මම වාට කීපයක් කියන්නම්. හොඳයි, අපි එකින් එක ඉගෙන ගනිමු. අපි දන්න එකෙන් ඉස්සෙල්ලා පටන් ගමු. පරිගණක වෛරස, කම්පියුටර් වෛරසස් කියන්නේ පරිගණක වැඩසටහන. වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් තමාගේ පිටපත් පරිගණකය තුළ පතුරවන මුදුකාංගයකට.
පරිගණක වෛරස ඇතුල් වෙන්නේ කොහොමද එතකොට පරිගණකයට? මට ඒක චුට්ටක් තේරුම් නැහැ.
පරිගණකයට වෛරස ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේවා ඉන්නේ ගොඩක් වෙලාවට අපි එහා මෙහා අරන් යන පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ්, ඔන්න ඔය වගේ බාහිර ආචයන උපාංග වලින්. මේට අමතරව ඊමේල් හරහා දෙන්න පුළුවන්. මේ වෛරස හැමතිස්සෙම පවතින්නේ ක්‍රියාකාරී ලේඛන සමග. වෛරසයේ ඇතුළු වුණාම ඒක හැම වෙලාවෙම පරිගණකයේ සක්‍රියව පවතිනවා. ඒ කියන්නේ පුතේ ඇක්ටිව් වෙලා තියෙනවා. හැබැයි මේ වෛරස වලින් පරිගණකයට දරුණු විදිහේ හානි වීමේ අවස්ථා ටිකක් අඩුයි.
වෛරස් ඇරුණම තව මොනවද තියෙන්නේ මේ හානිකර මුදුකාංග? එතකොට
පරිගණක වර්ම්ස් කියලා තවත් වර්ගයක් පවතිනවා. අපි වර්ම්ස් කියලා ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ කාටද?
මන්නම් අහලා තියෙන්නේ වර්ම්ස් කියන්නේ පණුවට. මං හරිද?
හරි, ඔයා හරි පුතේ. පණුවට තමයි. මේ පණුවන්ගේ ලක්ෂණය මොකද්ද? අපි මෙන්න මෙහෙම හිතමුකෝ. මං ඔයාලට උදාහරණයක් කියන්න. අපි නරක් වෙච්ච අඹ ගෙඩියක් ගහයට තියෙනවා දකින්නවා. ඒක තව දවසකින් අපි මුලින් දකින්නවා වගේ ඒක ඉන්න පණුව ප්‍රමාණය අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද? නැත්තම් ඒ ප්‍රමාණයමද ඉන්නේ?
නෑ 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 නෑ, ඊට වඩා වැඩි පණුව ටික.
අන්න හරි. මේ පණුවන්ගේ ලක්ෂණය තමයි වර්ධනය වීමේ හැකියාව. මේ වර්ම්ස් කියන මුදුකාංගයටත් ඔය කියන ලක්ෂණම තියෙනවා පුතේ. ඒ කියන්නේ තනිවම ක්‍රියාත්මක වීමේ හා පැතිරීමේ හැකියාව තියෙනවා.
ඒ වර්ම්ස් මුදුකාංගයත් අර පරිගණක වෛරස්ම වගේම නේද සර්?
ඔව්, ටිකක් ඒ වගේ. මෙයා අර තනියම පැතිරෙන්න වර්ධනය වෙන්න වැඩිපුර යොදාගන්නේ ඊමේල්. ඒ කියන්නේ විද්‍යුත් තැපැල්, ව්‍යාජ වෙබ් අඩවි වගේ දේවල්. මේ වර්ම්ස් අනිෂ්ඨ මුදුකාංගේනුත් පරිගණකයේ දත්ත විනාශ වෙන්න, දත්ත නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දරුණු හානි සිදු වෙන්න පුළුවන් හැකියාව නම් අඩුයි.
එතකොට මේ දේවල් වලට අමතරව ඔය කියන වර්ම්ස්, වෛරස්, ඒ දේවල් වලට අමතරව තව වෙන මොනවද තියෙන්නේ?
තව තියෙනවා පුතේ. ට්‍රෝජන් හෝස් කියලා හානිකර මුදුකාංගයකුත් තියෙනවා. මේ නම ඇහුනම දුවල පුතාලට මොකද්ද හිතුනේ?
මට නම් හිතුනේ සර් රහසෙක් කියලා.
ඔයාට හරි මොකක් හරි කතාව මතක් වෙන්නේ නැති නේද? මේ වෛරසයේ ක්‍රියා කරන්නේ ඒ විදියට තමයි.
ඒ කිව්වේ සර් රහසෙක් දුවන විදියටද?
ඒ කියන්නේ පිටතින් පේන දේ නෙමෙයි ඇතුලෙන් තියෙන්නේ. ඔයාට මේ නම කිව්වම අශ්වේක් මතක් වුණාට මේක ඇත්තටම හානිකර මෘදුකාංගයක්. අපි පිටතින් හිතනවා මේක නම් ලස්සන වීඩියෝ එකක්, ලස්සන සින්දුවක් කියලා. එහෙම හිතලා අපි අනේ ඩවුන්ලෝඩ් කරලා බලනවා. හැබැයි ඇත්තටම ඒක පරිගණකයට හානිකර මෘදුකාංගයක් වෙලා තියෙන්නේ.
හෝස්, ඇයි සර් ඒකට ඒ වගේ නමක් දාලා තියෙන්නේ?
ඒක ටිකක් දිග කතාවක්. ලස්සන කතාවක් තියෙන ওই ට්‍රෝජන් හෝස් ගැන මම ඒක ඔයාලට මෙතනදි පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ. ට්‍රෝජන් අශ්වයාගේ කතාව. ඔන්න පුතේ, එකෝමත් එක කාලෙක පුරාණ නගරයක් තිබුණා බටහිර ආසියාවේ කෙළවරට වෙන්න. ග්‍රීසිය කිට්ටුව. ග්‍රීසිය මුහුදෙන් නිහා පැත්තේ තියෙන්නේ ට්‍රෝයි පුරය කියලා. ග්‍රීක්වරු කියන්නේ රණකාමී ජාතියක් කියලා ඔයාලා දන්නව ඇති. ඔයාලා අහලා ඇතිනේ සූර පප්පා හැම බැලුව අය. ඒ දවස්වල තිබ්බ ජනප්‍රිය කාටුන් එකක්නේ.
ඔව් ඔව්, මමත් බලලා තියෙනවා සූර පප්පා.
ඔව් ඒකනේ. ග්‍රීක්වරු කොයිතරම් රණකාමී ජාතියක් වුණත් එයාලට ට්‍රෝයි පුරය නම් ජය ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි පුතේ, ට්‍රෝයි වැසියෝ සතුරු ආක්‍රමණයන්ට එරෙහිව නගරය වටේට ශක්තිමත් ප්‍රාකාරයක් පැඳලා තිබුණා. පුතේ ඔයාට මේ කතාව මතකද?
මට නම් මතක නෑ සර්. මොකද මම අහලා නෑ.
හරි, අපි බලමු. යුද්ධ කාලේ මෙන්න මේ ප්‍රාකාරයේ දොරටු වහලා තිබුණා පිටතින් සතුරන් එන එක වළක්වන්න. ඒ වගේම දුනු වායෝ, ඒක උඩ ඉඳන් සතුරු හමුදාවලට ඒ දුනු වලින් විදලා පළවා හරිනවා. නගරයට ඇතුළු වෙන්න කලින් ඒගොල්ලෝ පළවා හරිනවා. ග්‍රීක්වරු කොයිතරම් නගරය යටත් කරගන්න මහන්සි වුණාද කිව්වොත් අවුරුදු 10ක් පුරා ඕන් යුද්ධ කළා. ඒකට හේතුව තමයි එයාලගේ නම්බුව වෙනුවෙන් පරාජය පිළිගන්න අකමැති වුණ එක. ඒ කොහොම වුණත් දෙපැත්තේම අය හෙම්බත් වෙලා හිටි අවුරුදු 10ක් යුද්ධෙන්. අපි දන්නවනේ පුතේ, යුද්ධය කියන්නේ හොඳ දෙයක් නෙමෙයිනේ. එක දවසක් ග්‍රීක ජෙනරාල්වරයා ඔඩිසිස්ට නියම අදහසක් පහළ වුණා යුද්ධෙ දිනන්න පුළුවන් විදිහේ. ඔහු තීරණය කළා ට්‍රෝයි නගරය අතහැරලා යන්න. ඒ කියන්නේ පුතේ, යුදුපක්‍රමයක් තියෙනවා, යුද්ධෙන් දිනන්න බැරි නම් පසුබාල යන්න පුළුවන්. ඒකත් හැබැයි ජයග්‍රහණය කරන ක්‍රමයක්. ඒ වගේ තමයි මේ ජෙනරාල්වරයා තීරණය කරා ට්‍රෝයි නගරය අතහැරලා යන්න. ඒ වගේම ට්‍රෝයි නගර වැසියන්ට සාමයේ ත්‍යාගයක් යවන්නත් මෙයා බැලුවා. ඒ තමයි දැවයෙන් කළ විශාල ප්‍රමාණයේ ලස්සන අශ්වයෙක්. ඒ කියන්නේ පුතේ, මේ අශ්වය හදලා තියෙන්නේ ලීයෙන්. කොහොමත් ග්‍රීක්වරු රණකාමී වගේම ගොඩක් කලාකාමී ජාතියක්. ඒ නිසාම මේ අශ්වයා සිත්තද ගන්නා සුළු විදියට නිර්මාණය කළා. ඒ අශ්වයා එක් පුද්ගලයෙක් මගින් ට්‍රෝයි පුරයට යවන ගමන් ග්‍රීක්වරු ට්‍රෝයි පුරයෙන් ඈතට යන්න ගියා. ට්‍රෝයි වැසියෝ ග්‍රීක්වරු යනව දැකලා ඉතාම සතුටට පත් වුණා. යුද්ධ ඉවරයි කියලා හිතලා. ඒ වගේම ආඩම්බරයටත් පත් වුණා. ඔවුන් යුද්ධෙ දිනුවා. එහෙම තමයි ඒගොල්ලෝ හිතුවේ. ඒ නිසාම අර තෑග්ග බොහොම සතුටින් පිළිගත්තා. හරිම අපූර්ව අශ්වයෙක්, අපේ ජයග්‍රහණයේ සැමරුම තමයි මේ කියලා උදම් මනලා ප්‍රීති උත්සව තියන්න පටන් ගත්තා. දැන් තමයි පුතේ නියම වැඩේ වුණේ. ප්‍රීති වෙමින් හිටිය ට්‍රෝයි වැසියෝ රාත්‍රිය බොහොම සතුටින් නිදාගත්තා. ඔවුන් නිද්දට යනකල් ඉඳලා අර ලී අශ්වය ඇතුලේ හැංගිලා හිටිය ග්‍රීක් සෙබළු එළියට ඇවිත් නගරයේ ප්‍රාකාරයේ උඩට නැගලා නගරයේ දොරටු විවෘත කළා ග්‍රීක් හමුදාවට. ග්‍රීක් හමුදාවත් යනවා වගේ පෙන්නුවත් ටිකක් දුරට ගිහින් ආයෙත් ඇවිත්. ඉතින් හිතාගන්න පුළුවන්නේ ට්‍රෝයි පුරේ අවසානය ගැන. ඔන්නෝම තමයි ග්‍රීක්වරු ට්‍රෝයි පුරේ ජයග්‍රහණය කරලා තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගත්තේ. Beware of Greeks bearing gifts කියන අපූරු කියමන හැදුනෙත් ওই විදිහට තමයි පුතේ. ඔයාට දැන් කතාව තේරුණාද?
ඔව්, ඒක හරිම ලස්සන කතාවක්. එහෙම නේද සර්?
ඔව්, අනිවාර්යෙන් මතක තියාගන්න ලස්සන කතාවක්. ඔව්, අපි ට්‍රෝජන් හෝස්ව දන්නේ ප්‍රසිද්ධ හානිකර මුදුකාංගයක් විදියටනේ. මේ විදියට තමයි කතා දෙක සම්බන්ධ වෙන්නේ.
මේකත් කලින් කතා කරපු වර්ම් වෛරස් වගේ දරුණුද නැත්තම් එහෙම නැත්තම් පොඩ්ඩක් දරුණුකමින් අඩු වෙන එකක්ද?
ඔව්, මම දන්න ඔයා අහන දේ. ට්‍රෝජන් හෝස් වෛරස් වගේ සොයන් පුනරාවර්තනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සොයන් පිටපත් හැදෙන්නේ නැහැ. ඒ ඊට වඩා විනාශකාරී විදියට අපේ පරිගණකයට ඇතුළේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි නොදැනුවත්වම තමා පරිගණකයට ඇතුළු වෙන්නේ. මොනියම් විදියකින් හරි ට්‍රෝජන් හෝස් වැඩසටහනක් පරිගණකයේ ස්ථාපනය වුණා කියලා හිතන්නකෝ. වෙනත් තැනක ඉන්න හැකර් කෙනෙකුට ඒ වැඩසටහන යොදාගෙන අපේ ඉන්ෆර්මේෂන් ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තොරතුරු ගන්න පුළුවන් කියන එකනේ. ඒ වගේම විවිධාකාරයේ හානි කරන්න පුළුවන් පරිගණකයේ තියෙන දත්තවලට.
මොන වගේ දේවල්ද මේ ට්‍රෝජන් හෝස්ට්, එහෙම නැත්නම් ට්‍රෝජන් අශ්වයට කරන්න පුළුවන් දේවල්?
මේ තමයි ට්‍රෝජන් හෝස්ට් කරන්න පුළුවන් දේවල්. මම ඔයාලට කියන්නම්කෝ කීපයක්. දත්ත සොරකම් කිරීම, වෙනත් හානිකර මුදුකාංග පරිගණකයට ඇතුල් වෙන්න පහසුකම් සැලසීම, අනවශ්‍ය විදියට පරිගණකයේ විවිධ කවුළු විවෘත වීම, ලේඛන මකා දැමීම, නොදන්නා ගුණ විවෘත වීම, ඔන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්.
මම ඔය සමහර වෙලාවට අන්තර්ජාලයට යනවනේ, කියන්නේ මොනා හරි අලුත් දේවල් හොයාගන්න. එතකොට මම දැකලා තියෙනවා සමහර දැන්වීම් එක දිගටම වැටෙනවා. මේවත් මට හිතෙනවා සමහර වෙලාවට හානිකර මෘදුකාංගයක්ද නැද්ද යන්න.
ඔව් පුතේ, ඔබ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. පෞද්ගලිකව මමත් මුහුණ දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. අපි මේවා හඳුන්වනවා අනවශ්‍ය දැන්වීම්, නැත්තම් පුතේ ඇඩ්බෙයා කියන ඉංග්‍රීසි වචනේ. මේවා නිතර නිතර පරිගණක තිරයේ දර්ශනය වෙනකොට වෛරස තරම් හානියක් ගෙන නොදුන්නත් අපිට ලොකු මානසික පීඩාවක් ගෙන දෙනවා.
ඒ වගේ මානසික පීඩා ඇති කරන දේවලුත් තියෙනව නේද සර්? තව මොනවද ඒ වගේ හානිකර මුදුකාංග වර්ග තියෙනව දේවල්?
ඔව් පුතේ, බොට්ස්, හයිජැකර්, ෆිෂින්, ස්පෑම්, මෙන්න මේ වගේ තවත් කීපයක්ම තියෙනවා. බොට්ස් කියන හානිකර මුදුකාංගය ජාල සමග තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ මෘදුකාංග මගින් කරන්නේ ෂණික පණිවිඩ හා අන්තර්ජාල සංවාද මගින් පෞද්ගලික තොරතුරු එක්රැස් කරන එක. හයිජැකර් කියන මෘදුකාංගයත් අර කලින් කතා කරපු ඇඩ්වෙයා වගේ තමයි. අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනකොට වෙළඳ දැන්වීම් ගොඩක් ඇවිල්ලා අපිව අවශ්‍ය වෙබ් අඩවියට නෙමෙයි වෙනත් වෙනත් වෙබ් අඩවිවලට තමයි අපිව අරගෙන යන්නේ.
එතකොට ෆිෂින් කියන්නේ මොන වගේ මුදුකාංගයක්ද සර්?
ෆිෂින් කියන මුදුකාංග වලින් කෙරෙන්නේ මොනවා හරි ප්‍රසිද්ධ සමාගමක නමකින් හරි කාගේ හරි නමකින් හරි පෙනී ඉඳලා අපිව රවටලා අපේ බැංකු මුදල් විස්තර ඊමේල් වල විස්තර ලබා ගන්න එක. අපේ වැදගත් තොරතුරු සොරකම් කිරීම මේකෙදි සිදුවෙනවා.
ස්පෑම් කියන්නේ මොකද්ද සර් එතකොට? ඊමේල් වලට සම්බන්ධ දෙයක්ද? මට මතකයි ස්පෑම් කියන වචනය අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා ඊමේල් පාඩමේදී.
ඔව් ඔව් ඔව්. ඔයා හරි පුතේ. ඊමේල් වලදී ස්පෑම් කියලා එකක් තියෙනවා තමයි. ඒක ඊමේල් පාඩමේදී වයි ඉගෙන ගන්න නැතිනේ. ස්පෑම් කියන්නේ ආයාචිත තැපැල් කියන එකනේ. ඒ කියන්නේ අපිට එන අනවශ්‍ය ඊමේල් පණිවිඩ. මේකට තමයි එන්නේ. අපි අඳුරන්නේ නැති අයගෙන් කවුරු හරි අපේ ඊමේල් ලිපින හොරෙන් අරන් අපිට පණිවිඩ එවනවා නම් මේ ස්පෑම් යටතට තමා ගොඩක් වෙලාවට එන්නේ. මේ ඊමේල් පණිවිඩ විවෘත කරන්න ගියොත් අපි දන්නේත් නැතුව අපේ පරිගණකයට හානි වෙන්න පුළුවන්.
අද අපි ගොඩාක් හානිකර මුදුකාංග වර්ග ඉගෙන ගත්තා. මං ඉතාමත් පැහැදිලිව නිරවුල්ව මෙන්න මේ දේවල් ගොඩාක් විස්තරාත්මකව ඉගෙන ගත්තා.
ඔව් පුතේ, මතක් කරමු බලන්න මුලින්දන්ම අපි මොනවද ඉගෙන ගත්තු ඒවා කියලා.
ඔව්, මට හොඳට මතකයි සර්. පරිගණක වෛරස් එක, පරිගණක වර්ම්ස්, ඔත්තුකරුවන්, අර අර අනවශ්‍ය දැන්වීම් ඇඩ්වෙයා කියලා කියන්නේ අපි, බෝට්ස්, හයිජැක, ඒ වගේම ෆිෂින්, තව ඊමේල් වල තියෙන ස්පෑම්, ඒ වගේ ගොඩාක් දේවල් මගේ දැනුමට මම එකතු කරගත්තා.
හොඳයි පුතේ, ඔයාට ඒ දේවල් හොඳට මතකයි. අන්න හරි, දැන් දුවල පුතාලා දන්නවා හානිකර මුදුකාංග වර්ග ගැන, ඒ වගේම ඒවායින් වන හානි ගැන. අපි කතා කරේ නැති හානි කිහිපයකුත් තියෙනවා. හානිකර මුදුකාංග මගින් පරිගණක ජාල කඩාකප්පල් කරන්න පුළුවන්. තව පරිගණකයේ තියෙන මුදුකාංග වර්ග විනාශ කරලා ඒව අකර්මණ්‍ය කරන්න පුළුවන්. පරිගණකයේ අනවශ්‍ය ලේඛන එකතු වෙන හින්දා දුඩ තැටිවලට, ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එකේ ධාරිතාව අඩු කරන්න පුළුවන්. ඔය වගේ දේවලුත් තියෙනවා ඉතින්. හොඳයි, දැන් අපි එහෙනම් දුවල පුතාලට පුළුවන් මෙන්න මේ මං උගන්වපු පාඩමට අදාළ ගුරු ගෙදර සංගරාවේ තියෙන ඊළඟ ක්‍රියාකාරකම කරන්න. මං හිතනවා දුවේ පුතේ, ඔයාලා මම මේ පාඩම කරන අතරතුර ඔයාලේ ක්‍රියාකාරකම කරන්න ඇති කියලා. හරි, අපි එහෙනම් දැන් මේ ක්‍රියාකාරකමට චුට්ටක් අවධානය යොමු කරමුකෝ. ඉතින් පුතේ, මෙන්න මේ කාර්යපත්‍රිකාංක 4 තමයි ඒ ක්‍රියාකාරකම. ඔයාලට මෙතන සඳහන් කරලා තියෙනවා මං ඔයාලට දැන් ওই කියලා දීපු හානිකර මුදුකාංග කීපයක්. ඔත්තුකරුවන්, පරිගණක වර්ම්ස්, පරිගණක වෛරස, අනවශ්‍ය දැන්වීම්, ආයාචිත තැපෑල, ෆිෂින්, කොල්ලකරුවා. නේද, අපිට තියෙන්නේ මෙන්න මේ වයින් ගැළපෙන එක අදාළ හිස්තැනට දාන්න. ඉතින් පාඩම හොඳට අහන් හිටිය දූල පුතාලට මේක කරන එක නම් එච්චර අමාරු දෙයක් වෙන්න බෑ. අපි බලමු පුතේ, ඉස්සෙල්ලම තියෙනවා අනවසරයෙන් ලැබෙන විද්‍යුත් තැපැල්. ඉතින් මං ඔයාලට කිව්වා මේවා මොනවද කියන එක. ඉතින් මෙතනට එන උත්තරේ තමයි ඔව්, ආයාචිත තැපැල්. අපි කියනවා පුතේ ස්පෑම් කියලා. බලන්න දරුවනේ ඊළඟ එක. පරිගණක තිරය මත දර්ශනය වන අනවශ්‍ය දැන්වීම්. මං කිව්වේ අර මානසික වදයක් වෙනවා කියලා නේද? මේවට මොනවද කියන නම? මේකට කියන්නේ අපි ඇඩ්වෙයා කියලා. ඔතන තියෙන වචන නම් අනවශ්‍ය දැන්වීම් කියන එක. ඉතින් පුතේ ඊළඟ එක, පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් හා විද්‍යුත් තැපැල් ගිණුම් ආදී තොරතුරු ලබා ගැනීම. මේක කරන්නේ කවුද? ෆිෂින් නේද? මෙන්න මේ ෆිෂින් කියන හානිකර මුදුකාගෙන් තමයි මෙන්න මේ දේ වෙන්නේ. ඊළඟ එක පුතේ, පරිගණක වැඩසටහන් හා සම්බන්ධ වෙමින් තමාගේ පිටපත් පරිගණකයේ තුල පතුරවන USB හා මතක තැටි මගින් පැතිරීම වැඩි කරන හානිකර මුදුකාංගයක්. මොකද්ද පුතේ මේ? පරිගණක වෛරස නේද? ජනප්‍රියම එකනේ. ඊළඟට පුතේ, පරිශීලකයා අන්තර්ජාලය හා සම්බන්ධ වන අවස්ථාවේදී ඔහුව නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත එම සම්බන්ධතාව යොමු කරන හානිකර මුදුකාංගයක්. ඒ මොකද්ද? කොල්ලකරුවා. ඉතින් පුතේ ওই විදියට ඔයාලා මං හිතන්නේ ඉතුරු දෙකත් බොහොම ලේසියෙන් පහසුවෙන් කරන්න ඇති. ඉතින් එහෙනම් පුතේ අදත් මේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. අපි තවත් පාඩමකින් හමු වෙමු. මං හිතන්නේ මිස්ටර් යමක් ඔයාලට කියන්න තියෙනවා.
ඔව්ද වේ පුතේ, අද පාඩම සම්බන්ධයෙන් ගුරුගෙදර ඇදුරු මඩුල්ල ඔයාලට තක්සේරු පත්‍රිකා නිර්මාණය කරලා දීලා තියෙනවා. spedusch.lk ඔයාලට මතක ඇතිනේ, spedusch.lk යන වෙබ් අඩවියේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ප්ලැනට් කියන ලින්ක් එකේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බ්ලොග් පිටුවේ Ultimate ICT කියන ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට තක්සේරු පත්‍රිකා බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයකටද පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අදත් ඔයාලගෙන් අපි සමු ගන්නවා. තවත් පාඩම් කොටසකින් හම්බවෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර